තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් භූමි මහා පුරිසෝ තී සෝද සිම්බනි මච්ඡගාති ධර්ම ශ්‍රවණාභිලාෂි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම තම තමන්ගේ සිත්වලට නොයෙක් නොයෙක් අරමුණු වෙන්නට නොදී බොහෝම වමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕනේ. ධර්මයේ සඳහන් වෙන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. ධර්මය අහන්ටත් ඕනේ, අහගත් දහම් කරුණු සිත්වල ධාරණය කරගන්ටත් ඕනේ, ඒ අනුව හැසිරෙන්ටත් ඕනේ. පින්වතුනි, ධර්මය අපිට හැසිරෙන්ට පුළුවන්කම ලැබෙන්නේ ඒ ධර්මය ගැන දහම් කරුණු ගැන අපේ සිත්වල මතකයක් තිබුණොත්, ධාරණය වෙලා තිබුණොත්. පින්වතුනි, ධර්මය අපේ සිත් තුළ ධාරණය වෙන්නේ මතක හිටින්නේ අනාදරයකින් තොරව බොහොම ආදරෙන් සකසා කන් යොමු කරලා ධර්මය ශ්‍රවණය කළොත් විතරයි. ඒ නිසා බොහොම වුමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම අද දවසේදී මේ දේශනාව හොඳට ශ්‍රවණය කළොත් මේ පින්මුතුන්ට මේ මනුස්ස ජීවිතයේ හිස් නොවන, මේ ලබ්බු ආත්ම භාවයේ හිස් නොවන බුද්ධෝත්පාද කාලය මේ පින්මුතුන්ට ප්‍රයෝජනවත් එකක් වුණා කියන කරුණෙන් කියන්න පුළුවන් වන වටිනා දහම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේ ධර්මය ගැන වටිනා අවබෝධයක් ලබා දෙන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් දහම් කොටසක් තමයි මම මාතෘකාව වශයෙන් තැබුවේ. විශේෂයෙන්ම මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ, දේශනා කරන්නට උනේ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේ මෙගදායේ වැඩ ඉන්න කාලේ. ඒ කාලෙදී බුදුරජාණන් වහන්සේ එක්ක ඒ වරණැස මෙගදායේ ස්වාමීන් වහන්සේලාත් බොහෝ පිරිසක් වාසය කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා උදේවරුවේ පිණ්ඩපාතේ ගිහිල්ලා පින්දපාතේ දාන වළඳලා දවල් වෙලාවේදී පින්දපාතෙන් පස්සේ ඇවිල්ලා දන් සභා මණ්ඩපයක් තිබුණා, ධර්මශාලාවක් තිබුණා. උන්වේ ධර්මශාලාවට එකතු වුණා. තනි තනිය කුටි වල ඉන්නකොට නිදිමත එහෙම හැදෙන්න පුළුවන් වෙලාව නිසා ඒ ස්වාමීන් වහන්සේලා පොදුවේ එකට එකතු වෙලා කතා කරන තැනක් තිබුණා තියෙනවා. පෞද්ගලික කුටි කුටි වලට යන්නේ නැහැ. කුටි කුටි වල ඉඳගෙන විවේකයෙන් භාවනා කරනවා. භාවනා නොවන අවස්ථාවට දහම් මෙහෙම කතා කරන්නට වුණාම පොදුවේ කතා කරන්න සුදුසු තැනක් තිබුණා එදා. දන් සභා මණ්ඩපයක් තිබුණා. ඉතින් පින්දපාතෙන් පස්සේ මේ දම් සභා මණ්ඩපෙට ස්වාමීන් වහන්සේලා රැස් වෙලා හිටියා. ඉන්න අතරෙදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරායන වග්ගයේ මෙත්තිය ප්‍රශ්නයේදී, මෙත්තිය මානවක අහපු ප්‍රශ්නයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා. සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. එතකොට යම්කිසි කෙනෙක් උභන්තේ විදිත්වාන අන්ත දෙක දැකලා මජ්ජේ මන්තා නලිප්පති, මැදද තැවරෙන්නේ නැතුව සිබ්බනි මච්චගා, සිබ්බනිය ඉවත් වෙනවා, සිබ්බනියෙන් අයින් වෙනවා, සිබ්බනිය දුරු කරනවා, අන්න එයා මහපුරුෂයා කියලා කියනවා. අන්ත දෙක දැකලා අන්ත දෙකට පැමිණෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා මැදද තැවරෙන්නේ නැතුව, මැදද ඇලෙන්නේ නැතුව තෘෂ්ණාව ඉක්මවනවා. මෙන්න මෙයාට මහපුරුෂයා කියලා කියන්න පුළුවන්. උන හොඳ කාරණා ටිකක් කියනවා. අන්ත දෙක දැකලා අන්ත දෙකක් තියෙනවා, අන්ත දෙක අතහැරලා මැදට එනවා, මැදද තැවරෙන්නේ නැතුව, මැදද ඇලෙන්නේ නැතුව තෘෂ්ණාව ඉක්මන. තෘෂ්ණාව ඉක්මන්නේ එහෙමයි, අන්ත වලට පැමිණෙන්නේ නැතුව අන්ත අතහැරලා මධ්‍යමව ඉන්නවා. මධ්‍යමේදී ඒ මැදද ඇලෙන්න, අල්ලගන්න, වැඳෙන්න කිසි දෙයක් නැහැ. අන්න එහෙම කෙනාට තෘෂ්ණාව ඉක්මවන්න පුළුවන්. මේ විදිහට තෘෂ්ණාව ඉක්මවපු කෙනාට මහපුරුෂයා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට එදා අජිතමානවකට උත්තරයක් දුන්නා. ඇවැත්නි, භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රකාශ කළ විදිහට අන්ත දෙක කියලා කියන්නේ මොකද්ද? මැද කියලා කියන්නේ මොකද්ද? සිබ්බනිය කියලා කිව්වේ මොකේටද කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මතු කළා මේ දන් සභා මණ්ඩපයේදී. එහෙම ප්‍රශ්නයක් මතු කළාම එතන හිටපු එක්තරා ස්ථවීර භික්ෂූන් වහන්සේ නමක් කියනවා, එවත්නි මට පෙනෙන විදිහට, මට තේරෙන විදිහට ඕක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. කොහොමද මේ ස්පර්ශය කියන එක එක අන්තයක්, ස්පර්ශ සමුදේ නැත්නම් ස්පර්ශයාගේ ඇතිවීම එක අන්තයක්, ස්පර්ශ නිරෝධය තමයි මැද, මේ තෘෂ්ණාව තමයි සිබ්බනිය, තෘෂ්ණාව තමයි සසරෙන් සසර ගොතවන්නේ. ඒ ගොතවන සිබ්බනිය කියලා කියන්නේ ගෙතීම. එතකොට සසර ගොතවන, සසරේ ගෙතෙන ධර්මතාවය තමයි තණ්හාව. ඒ තණ්හාවට තමයි සිබ්බනිය කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ස්පර්ශය කියන අන්තයට පැමිණෙන්නේ නැතුව, ස්පර්ශ සමුදය අන්තයට පැමිණෙන්නේ නැතුව ස්පර්ශ නිරෝධයක ඉඳලා තණ්හාව නැති කළොත් එයාට මහපුරුෂයා කියලා කියන්න පුළුවන්. මෙන්න මෙහෙම මට ඔය භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දහම්පදයේ අර්ථය තේරෙනවා කියලා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මතක් කළා. ඒ වෙලාවේදී එතන හිටපු තව ස්වාමින් වහන්සේ නමක් මතක් කරනවා, මට ඔය ධර්මතාවය මෙන්න මෙහෙම තේරෙනවා. අතීතං ඒකෝ අන්තෝ අනාගතං ද්විතීයෝ අන්තෝ පච්චුප්පන්නම් මජ්ජේ තණ්හා සිබ්බනි. මට හිතෙනවා අතීතය කියන එක ඒකාන්තයක්, අනාගතය කියන එක දෙවනි අන්තේ, වර්තමානයේකම මනස තබා ගත්තොත් වර්තමානයේක හිටියොත් මැදයි. එහෙම වර්තමානයේක ඉඳලා තණ්හාව නැති කරන්න පුළුවන්, තණ්හාව නැති කරපු කෙනාට මහපුරුෂයා කියලා කියන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඊට පස්සේ මෙතන හිටපු තවත් ස්තවීර තෙරුන් වහන්සේ නමක් මතක් කරනවා. නෑ මට ওই කාරණාවෙදි මෙහෙම හිතෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මීය අර්ථය මට මෙහෙම වැටහෙනවා. සුඛාකුවසු ඒකවන්තෝ දුක්ඛ වේදනා ද්විතීවන්තෝ අදුක්කම සුඛ වේදනං මජ්ජේ. මේ සැප වේදනාව කියන එක එක අන්තයක්, දුක් වේදනාව කියන එක දෙවනි අන්තය, උපේක්ෂා වේදනාවයි මැද. සැප වේදනාව කියන අන්තයටත් හසු නොවි, දුක් වේදනාව කියන අන්තයටත් හසු නොවි, උපේක්ෂා වේදනාව කියන තැනට පැමිණිලා තණ්හාව නැති කරන්න පුළුවන්, ඉක්මවන්න පුළුවන්. අන්න එහෙම තණ්හාව නැති කෙරුවොත් තමයි එයා අන්ත දෙක දැකලා අන්ත දෙකට පැමිණෙන්නේ නැතුව මධ්‍යමව ඉඳලා තණ්හාව නැති කළා කියන්ට වෙන්නේ. අන්න ඒ බඳු කෙනාටයි මහපුරුෂයා කියලා කියන්නේ. ඒ හින්දා සැප වේදනාව එක්කන්තයක්, දුක් වේදනාව එක්කන්තයක්, උපේක්ෂා වේදනාව මැදයි, ඒ විදිහට ඉඳලයි තණ්හාව නැති කළ යුත්තේ කියලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ වෙලාවේදී එතන හිටිය තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා. නාමය කියන එක එක්කන්තයක්. රූපය කියන එක දෙවනි අන්තයයි. එතකොට මේ ස්පර්ශ නිරෝධය මෙදයි. නාමය කියන එක එක්කන්තයක්, රූපය කියන එක දෙවනි අන්තයයි. මේ අන්ත දෙකට නොපැමිණ යම් කිසි කෙනෙකුට තණ්හාව ඉක්මවන්න පුළුවන්. මොකද්ද මේ විඥානයේ මැදයි, ස්පර්ශය නෙමෙයි විඥානයේ මැදයි කියලා. රූපේ එක්කන්තයක්, නාමයේ එක්කන්තයක්, විඥානයේ මැදයි. රූපයන්තෙටත් එන්නේ නැතුව, නාමයන්තෙටත් එන්නේ නැතුව විඤ්ඤාණං මජ්ජි කියන තැනට පැමිණිලා, විඤ්ඤාණයේ මැදයි කියන තැනට පැමිණිලා තණ්හාව ඉක්මවන්න පුළුවන්. අන්නේ තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. තව කෙනෙක් මතක් කළා, තව ස්වාමීන් වහන්සේ නමක් එතකොට මතක් කරනවා. එවත්නි මට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ අර්ථය මේ විදිහට තේරෙනවා. මේ ආධ්‍යාත්මික ආයතන 6, ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන 6ම එක් අන්තයක්. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන බාහිර ආයතන 6ම එක්කන්තයක්. මේ අන්ත දෙකම අතහැරලා විඥානම් මැජ්ජේ, විඥානයේ මැදයි කියන තැනට අවබෝධයට ඇවිල්ලා, එහෙම නැත්නම් විඥාණයට තමන්ගේ හිතට ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියන මේ එකම ආයතනයක්වත් හසු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා තණ්හාව නැති කරන්න පුළුවන්. අන්න එහෙම තණ්හාව නැති කළොත්, අන්න එහෙම තණ්හාව නැති කරපු කෙනාට කියන්න පුළුවන් මහා පුරුෂයා කියලා. ඊට පස්සේ එතන හිටපු අනිත් තවත් ඉස්තවීර භික්ෂුන් වහන්සේ නමක් කියනවා. එවත්නි එහෙම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ අර්ථය මෙන්න මේ විදිහටයි වෙන්නේ. කොහොමද මේ සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය තව අන්තයක් සක්කාය නිරෝධයේ මෙදයි යම් කිසි කෙනෙක් සක්කාය කියන අන්තයට එන්නෙත් නැතුව සක්කාය සමුදය කියන අන්තයට එන්නෙත් නැතුව සක්කාය නිරෝධයට හිත තබලා මේ සිබ්බණිය අයින් කරන්න පුළුවන් තෘෂ්ණාවයි සිබ්බණිය සිබ්බණිය කියලා කියන්නේ තෘෂ්ණාවට ඒ තෘෂ්ණාව අයින් කරන්න පුළුවන් සිබ්බණිය ඉක්මවන්න පුළුවන් සක්කාය අන්තයටත් සක්කාය සමුදයට අන්තයටත් යන්නේ නැතුව සක්කාය නිරෝධයක ඉඳලා මෙන්න මේ විදිහට කටයුතු කරපු කෙනාට මහා පුරුෂයා කියලා කියන්න පුළුවන් කියලා මේ තෙරුන් වහන්සේ මතක් කළා. මේ විදිහට එදා මේ ධම්සභා මණ්ඩපයේදී මධ්‍යම ප්‍රතිපදාව ගැන නොඑක් කතාවක් ඇති වුණා. අන්ත කියලා කියන්නේ මොනවද? තම තමන්ට තේරෙන විදිහට කෙනා කෙනා මතක් කළා. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නව ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කියන්නේ කොහොමද කියලා තම තමන්ට තේරෙන විදිහට කෙනා කෙනා මතක් කළා. ඊට පස්සේ එතන හිටපු අනිත් ස්ථවිර භික්ෂුන් වහන්සේ නමක් මතක් කරනවා. එවත්නි අපි හැමදෙනාම අපිට තේරෙන විදිහට අපිට වැටහෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ගාථා ධර්මයන්ගේ අර්ථය ප්‍රකාශ කළා. නමුත් අපි ප්‍රකාශ කළ ඒ ධර්මීය අර්ථයේ නානත්වයක් තියෙනවා. තව ස්වාමීන් වහන්සේ නමක් කියන විදිහට වඩා වෙනස් තව ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ. මෙතනදී කවුරු මධ්‍යම ප්‍රතිපදාව කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්වපු ක්‍රමයද නිවැරදි කියලා අපිට හොයාගන්න බෑ දැන්. අපි හැමදෙනාම යම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ පිළිබඳව අපි ආරෝචනය කරමු. අපි වෙච්ච කතා සංවාපය ගැන කියමු. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට අපිට මේ ධර්මයේ අර්ථය තෝරලා දෙයිනම් තෝරලා දුන්නොත් ඒ විදිහට අපි හැමදෙනාම ඒක දරා ගනිමු කිව්වා කියලා යෝජනාවක් කළා. ඒ වෙලාවේදී එතන හිටිය අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාත් ඒ අදහසට කැමති වුණා. කැමති වෙලා හැම දිනම එකට එකතුලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගෙන එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි පින්ඩපාතෙන් පස්සේ විවේකයෙන් යුක්තව දන් සභා මණ්ඩපයට වෙලා ඉන්නකොට අපි අතරේ දහම් කතාවක් පැන නැග්ගා. භාග්‍යවතුන් වහන්සේ පරායන වග්ගයේදී අජිත මානවක අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ අන්ත දෙක දැකලා ඒ අන්ත දෙක අතහැරලා මෙදට පැමිණිලා මෙදද තැවරෙන්නේ නැතුව තණ්හාව ඉක්මුවොත් ඒ මහා පුරුෂයා කියලා කියන්න පුළුවන් කියලා. ඉතින් අන්ත දෙක මොකද්ද? මෙද කියන්නේ මොකද්ද? සිබ්බණිය කියලා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයක් අපිට ඇති වුණා. ඇති වෙලා අපි ඒ ගැන අදහස් විමසනකොට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ස්පර්ශය එක්කන්තයක්, ස්පර්ශ සමුදය දෙවනි අන්තයයි, ස්පර්ශ නිරෝධය මෙදයි කියලා. තව කෙනෙක් මතක් කළා, තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. අතීතේ එක්කන්තයක් අනාගතේ එක්කන්තය පච්චුප්පන්නේ මෙදයි කියලා. තණ්හාව සිබ්බණියයි කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂා වේදනාව මෙදයි කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. නාමයේ එක්කන්තයක් රූපයේ දෙවනි අන්තයයි විඥානයේ මෙදයි කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥානයේ මෙදයි කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය දෙවනි අන්තයයි සක්කාය නිරෝධයේ මෙදයි කියලා. මේ විදිහට මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා තණ්හාව මේ සිබ්බණිය ඉක්මවන්න පුළුවන්. සිබ්බණිය කියලා කියන්නේ තණ්හාවටයි කියලා මතක් කළා. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අපි කෙනා කෙනාට වැටහෙන විදිහට මේ ධර්මයේ අර්ථය ප්‍රකාශ කළා. අපි අතරින් කාගේ වචනේද හරි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාදු සාදු මහණ, මේ හැමෝගෙම භාසිතය සුභාසිතයක්. හැමෝගෙම වචනේ නිවැරදි. හැමෝම කියපු එක හරි. කෙනා කෙනා තම තමන් පැමිණි මාර්ගයේ ඔස්සේ කෙනා කෙනා මතක් කරලා තියෙනවා. නමුත් මහණෙනි, මම එදා පරායන වගේ ඒ මෙත්තෙය බ්‍රාහ්මණයා මානවක අහපු ප්‍රශ්නයේදී යම් අදහසක් ප්‍රකාශ කළා නම් සෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියලා අන්ත දෙක දැකලා මැද තැවරෙන්නේ නැතුව තණ්හාව ඉක්මවපු කෙනා කියලා ඒ කිව්වේ මම මේ ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය ඒකාන්තයක් ස්පර්ශ නිරෝධයේ මැදයි තණ්හාව සිබ්බණියයි කියන අර්ථකටයි. නමුත් මේ හැම දිනාගෙම භාසිතයේ සුභාසිතයක් හැම දිනාම විස්තර කළ දේ නිවැරදි, හැම දිනාගෙම අර්ථය නිවැරදි. ඒකේ දෝෂයක් වැරද්දක් නැහැ. කෙනා කෙනාගේ චරිතානුරූපවයි මතක් කළේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව එවලායේදී භික්ෂුන් වහන්සේලාට පෙන්වා වදාලා. එවලායේදී භික්ෂුන් වහන්සේලා හැමෝම සතුටින් භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිගත්තා. පින්වතුනි, මෙතනදී අද දවසේදී මම මේ සූත්‍රය මතක් කළේ මේ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින එකම තොටුපළ, එකම දොරටුව අපි දන්නවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාට පස්සේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේලාටම ආවේණික වෙච්ච දේශනාවක්, ඒකට කියන සාමුක්කංසන දේශනා කියලා. මේ දුකත් දුක ඇති වෙන හැටිත් දුකේ නැතිවීමත් නැති කරන හැටිත් දැනගෙන අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන, ඒ කියන්නේ ඒ දුක නැති කරන ප්‍රතිපදාව අහගෙන ඊට අනුව හැසිරෙමිනුයි, හැසිරිලාමයි අපිට දුකෙන් අත මිදෙන්න වෙන්නේ. එතකොට ඒ දුක නැති කරන මාර්ගය හඳුනා ගන්නට අපිට ඒ තරම් අපහසු නැහැ. බුදුරජාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න යුගයක. නමුත් තථාගතයන් වහන්සේ පිරිනිවී කලෙහි හිත වඩන ලද ක්ෂීණාස්ර උත්තමයන් වහන්සේලාත් පිරිනිවී කලෙහි බොහෝ කාලයක් දුරට පැමිණි මේ ශාසනය තුල නිවන් මඟ කියන එක හොයාගන්න අපිට ටිකක් හිතන්ට වෙන යුගයක් වෙලාද. බුදුරජාණන් වහන්සේම පෙන්වා වදාළා ඕකට මෙන්න මේ උපමාවෙන් මහණෙනි පිරිසිදු රත්තරන් විතරක් තියෙන කාලෙදී රත්තරන් වලින් කළ ආභරණ බඩු මිලදී ගන්නට යනකොට බය වෙන්න ඕනේ නැහැ. ඕනෙම තැනකට ගිහිල්ලා පිරිසිදු රත්තරන් වලින් හදපු ආභරණම ගන්න පුළුවන්. මොකද හැම තැනකම තියෙන පිරිසිදු රත්තරන්ින්ම නිම වෙච්ච ආභරණ නිසා කිසියම් කාලයක් ගිහිල්ලා රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා. අපි වර්තමානයේ කියන්නේ ඉමිටේෂන් කියලා කියනවා. මේ රත්තරන් නෙවෙයි, නමුත් රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා. මහණිය අන්න එදාට වෙළඳපොළට ගිහිල්ලා බඩු ගන්න කෙනා ටිකක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා. මොකද රත්තරන් වගේමයි බැලූ බැල්මට පෙනෙන්නේ. නමුත් රත්තරන්ෙන් නෙමෙයි හැදිලා තියෙන්නේ, හදලා තියෙන්නේ. ඒ වෙලාවේදී ගලගාල උරච්චි කරලා බලන්න වෙනවා අපිට. ඒ විදිහට බලලයි රත්තරන් තෝරගන්න වෙන්නේ. මෙන්න මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ලෝකයේ තුල නිර්මල ශ්‍රී සද්ධර්මයේ පමණක් තියෙද්දී බය වෙන්න දෙයක් නැහැ. ඕනම තැනකට ගියත් කොතැනකට ගියත් ඇහෙන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මයමයි. ඕනම තැනකින් නිර්මල ශ්‍රී සද්ධර්මය ගන්න පුළුවන්. මහන්නේ කිසි කාලයක් ඇවෑමෙන් සඳහම්මුවා. ඒ කියන්නේ ධර්මයේ වගේ එකක් පහළ වෙනවා. රත්තරන් නෙමෙයි, නමුත් රත්තරන් වගේ එකක් හැදෙන කාලයක් එනවා වගේ මහන්නේ ධර්මයේ නුවණ, නමුත් ධර්මයේ වගේ එකක් පහළ වෙන කාලයක් වෙනවා. මෙන්න මේ වෙලාවේදී ධර්මයේ කියන එක තේරුම් කරගන්න කෙනා ටිකක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා කියලා සඳහන් වුණා කියලා සූත්‍රයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ සූත්‍රයට අනුව බැලුවාම අපිට වර්තමානයේ තුලද නියම සද්ධර්මය ඇහෙන වටපිටාවුනුත් තියෙනවා. සද්ධර්මයේ වගේ දේවල් හම්බ වෙන වටපිටාවුනුත් තියෙනවා. තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒකෙන් තෝරලා බේරලා නියම දහම මොකක්ද, දහම වගේ පෙවුනට දහම නොවන එක මොකද්ද කියලා තෝරගන්න අපි දක්ෂ නැහැ. සමහර විටක රත්තරන් කියලා රත්තරන් නොවන දෙයක් අපි ගත්තාම ටික කාලයක් යනකම් රත්තරන් වගේ තේරේ. නමුත් හදිස්සියක් වෙච්ච වෙලාවට ඒකාපහුව ගස් තියන්න කරන්න ගියාම තමයි තේරෙන්නේ අපි රැවටිලා කියලා. ඒ වගේ ධර්මයේ වගේ දෙයක් අපි අරගෙන තිබුණොත් ජීවිතයකට හදිස්සියක් කරදරයක් වුණාම තමයි තේරෙන්නේ ඒකෙන් ඵල ප්‍රයෝජනයක් නොලැබි සාමාන්‍ය විදිහේ මනසකින් අපිට දුක් විඳින වෙනකොට තමයි තේරෙන්නේ අපි ධහම කියලා ඉදිච්ච එකේ තාම ඵලක් වෙලා නැහෙනේ කියන එක. විශේෂයෙන් මේ සූත්‍රේ මම අද මතක් කරන්ට යෙදුනේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියම සද්ධර්මයේ තෝරගන්ට ක්‍රම රාශියක් මහා අපදේශයන් හිත් වෙන්නලා තියෙනවා. මෙතෙන්දි මම මේ මතක් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද කියලා දැනගන්න හඳුනගන්න හොඳ වටපිටාවක් පෙන්නනවා මේ සූත්‍රයෙන්. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා භාවනා කරනවා කියලා මොනවාම හරි දෙයක් අපි කරනවා නම් නැතිනම් අද දවසේදී අපි භාවනා කරනවා නම් අපි අද කරන භාවනා ක්‍රමයේ නිවැරදි ආර්ය අෂ්ටාංග මාර්ගයද එහෙම නැතිනම් නියම මාර්ගයට පැමිණලා නැද්ද කියලා අපිටම හඳුනා ගන්න පුළුවන් මේ වටපිටාව තේරුම් කරගත්තාම මොකද දහමක් හොයනකොට දහමක් හොයන කෙනා ළඟ දහමක යෙදෙන කෙනා ළඟ විස්තර ටික තියෙන්න ඕනේ. එයා ළඟ තියෙන්න ඕනේ අවබෝධයේ කොටස් ටිකක් තියෙනවා. අපි මෙහෙම උපමාවක් කළොත් මේ පින්වුතුන්ට ඕනේ වෙනවා මේ රටේම ඉන්න ඥානවන්තම කෙනා හොයාගන්න ඕනේ වෙනවා කියන්නකො. දැන් ඕගොල්ලෝ මේ පින්වතුන් දන්නේ නැතිනම් එයාගේ නම මොකද්ද කියලා දන්නෙත් නැත්තම්. වාසගම මොකද්ද කියලා දන්නෙත් නැත්තම්. එයාගේ රූපයෙන් හඳුනගන්න එයා උස කෙනෙක්ද මිටි කෙනෙක්ද කළු කෙනෙක්ද සුදු කෙනෙක්ද කියලා දන්නෙත් නැත්තම්. එයා වාසය කරන නගරයේ පළාත ගම කොහෙද කියලා දන්නෙත් නැත්තම්. ඕගලන්ට පුළුවන්ද මේ රටේම ඉන්න ඥානවන්ත කෙනා හොයාගන්න? ඕනෙකම තියනවා. මේ රටේම ඉන්න බුද්ධිමත්ම කෙනා හොයාගන්නයි ඕනේ. එතකොට මේ රටේම ඉන්න බුද්ධිමත්ව කෙනා හොයන්ට තමයි ඕගොල්ලෝ පිටත් වෙලා යන්නේ. හොයනවා දැන්. නමුත් එහෙම හොයන කෙනෙක් ළඟ තියාගන්න ඕනේ දැනුමක් තියෙනව නේද? ඒක හොඳට බලන්න. මොකද කිසිම දැනුමක් නැති වුණොත් ඥානවන්ත කෙනා හම්බ වුණත් අඳුනගන්න ඕගොල්ලෝ දන්නවද? දන්නේ නැහැ. ඒ නිසා අපි මේ කෙනෙක්ව හොයනකොට තැනක් හොයනකොට ලිපිනේ කියලා යමක් තියෙනවා. නිවැරදිව ලිපිනේ තියෙන්නට ඕනේ. විස්තර ටික තියෙන්නට ඕනේ. දැන් මුළු රට පුරාම අපි ඥානවන්ත කෙනා හොයනවා වෙන්න පුළුවන් හොයන්ට පුළුවන්. හෙවීම නම් තියේ නමුත් සම්භවීමක් නැහැ. මොකද ඒකට හේතුව හම්බ වුණත් හඳුනා ගන්න මඟ සලකුණු අපි ගාව නැති නිසා. නමුත් යම් කිසි කෙනෙක් මේ රටේම ඉන්න ඥානවන්ත කෙනා හොයන්ට යනවා. හැබැයි එයා දන්නවා එයාගේ නම මෙන්න මේකයි. අපි කියමු නිමල් තමයි නම කියලා. ඊට පස්සේ දැන් හොයාගෙන යනකොට නිමල් කෙනෙක් හම්බ වෙනවා. එතකොට අපිට ගන්ට වෙනවා මෙයා තමයි ඉන්න බුද්ධිමත්ම කෙනා කියලා. සමහරට එයා මහ මෝඩ කෙනෙක් වෙන්න පුළුවන්. මොකද නිමල්ලා තව ගොඩ ඉන්න පුළුවන්නේ. නමුත් අපි දැනගෙන හිටියොත් බුද්ධිමත්ම කෙනා නිමල් එයා ටිකක් උස කෙනෙක්. එතකොට අපිට හම්බෙච්ච නිමල් මිටි නම් නිමල් වුණාට නිමල් මිටි. එහෙනම් මෙයා වෙන්න බෑ. ඒ ගැන විස්තර දැනගත්ත පමණකින් අපිට හඳුනාගන්න ලේසි. ඔන්න අපි හොයන නිමල් එයා උස කෙනෙක් සුදු කෙනෙක්. අපි හොයාගෙන යනකොට හම්බ වෙනවා නිමල් කෙනෙක් එයා උසයි හැබැයි කළුයි. අපිට තේරෙනවා මෙයා උසයි කරුණු දෙකකට ගැලපෙනවා. මෙයා නිමල් මෙයා උසයි හැබැයි කළුයි. නමුත් මට කියලා තියෙන්නේ එයා උසයි නම නිමල් කළුයි. එහෙනම් මෙයා වෙන්න බෑ. තව ටිකක් අපි කියමු මූණේ වම් පැත්තේ කැලලක් තියෙනවා. රැවුල වවලා ඉන්නේ. මේ වගේ විස්තර ටිකක් ඇතුව එයා ඉන්නේ බොහෝ දුරට අහවල් නගරේ. අහවල් පැත්තට වෙන්න එයාගේ වාසගම මේ වගේ කියලා මේ පුද්ගලයා ගැන විස්තර තොරතුරු දැනගත්ත පමණකට දැනුම පුද්ගලයා ගැන දැනගෙන තියෙන කරුණු වැඩි තරමට හොයාගන්න පහසුයි. මොකද ඊට සමාන තවායේ ඉන්න පුළුවන්, එයින් වෙන් කළ දැනගන්න පුළුවන්. අන්න එයාටනම් හම්බ වුණත් හඳුනා ගන්න පුළුවන්. වැරදි කෙනෙක් වැරදි තැනකට රැවටෙන්න තියෙන ඉඩ අඩුයි. කවදාම හරි දවසකට එයාට රටේම බුද්ධිමත් වූ කෙනා හොයාගන්න පුළුවන් වෙයි. නමුත් අර විස්තර එකක් දෙකක් දැනගත්තත් අපහසුයි, විස්තර නැති වුණොත් කොහොමටවත් බෑ. ඒ වගේ පින්වතුනි, අපි ධර්මයේ හොයනකොට, ධර්මයේ ගවේෂණය කරනකොට, අපි හොයන, අපි ගවේෂණය කරන, අපි යෙදෙන ඒ ධර්මයේ ලක්ෂණ ටික දැනගෙන තියෙන්න ඕනේ. තමන්ට ධර්ම කියලා යමක් හම්බ වුණොත්, ඒ හම්බ වෙච්ච ධර්ම හරිද වැරදිද කියලා බලාගන්න තමන්ට මිම්මක් තියෙන්න ඕනේ. ඒ මිම්මට ගලපලා තමයි මේ කියන ධර්ම හරි කියලා තේරුම් ගන්න වෙන්නේ. මං යම් ධර්ම දේශනාවක් කළොත් මේ පින්වුතුන්ට හරි වැරදිද කියලා බලාගන්න මිම්මක් නැති වුණොත් ඕගලන්ට වෙනවා ඒකාන්ත මේ හැමදෙරු කියප එක හරි නැත්නම් වැරදි කියලා පෞද්ගලික තීරණ තමයි ගන්න වෙන්නේ. ඉතින් අර බුද්ධිමත්ම කෙනා හොයන්ට යන කෙනාට විස්තර තියෙනවා වගේ දහම් හොයන්ට යන කෙනාටත් විස්තර තියෙන්න ඕනේ. ඒ විස්තර තිබුණු පමණකින් නියම ධර්මය හොයාගන්න පුළුවන්. දහම වගේ එකකින් බේරලා, දහම වගේ එකකට අහු නොවි නියම දහම මොකද්ද කියලා උරච්චි කරලා බලාගන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රය මම අද මතක් කළේ මෙන්න මේ සූත්‍රයෙන් පෙන්නනවා නියම සද්ධර්මය මොකද්ද කියලා අපිට බලාගන්න පුළුවන් වටපිටාව. මේ තණ්හාව ඉක්මවන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්. ඒ තණ්හාව ඉක්මවපු කෙනාටයි මහා පුරුෂයා කියලා කියන්නේ. මහා පුරුෂයෙක් වෙන්න නම් තණ්හාව ඉක්මවන්න ඕනේ. තණ්හාව ඉක්මවන්නට නම් මධ්‍යම ප්‍රතිපදාව හැසිරෙන්න ඕනේ, මැද ඉන්නට ඕනේ. මැද ඉන්නේ කොහොමද? අන්ත අතහැරෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ සූත්‍රයෙන් පෙන්නනවා අන්ත 12ක්. මෙන්න මේ අන්ත 12න් එකම අන්තයකටවත් නැතුව යම්කිසි කෙනෙකුට මැද ඉන්න පුළුවන් නම් අන්න එයා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නේ. මෙතන තියෙන විශේෂ ලක්ෂණය තමයි යම්කිසි කෙනෙක් ස්පර්ශය කියන අන්තයේ තේරුම් අරගෙන ඒ අන්තයට අහු වෙන්නේ නැති, ස්පර්ශ සමුදය කියන අන්තයේ තේරුම් අරගෙන ඒ අන්තයට අහසු වෙන්නේ නැති විදිහට මධ්‍යම ප්‍රතිපදාවේ හිටියොත්, ස්පර්ශ නිරෝධය මෙදයි කියන තැන හිටියොත්, ඒ කරුණෙන්ම එයා අර ඉහත කියව එක අන්තයකටවත් හසු වෙලා නැති වෙන්න ඕනේ. දැන් එයා වෙන වෙනම ආය නමුත් මේ අන්ත දෙකෙන් බේරිලා නමුත් අනිත් අන්ත වලට අහු වෙලා කියලා යෙදෙන්නේ නැහැ. ඒ කිව්වේ එයාට අමුතුවෙන් අතීතාන්තය අනාගතාන්තය කියලා අතහරින්න ඕනේ නැහැ. දැන් එයා ස්පර්ශාන්තයත් ස්පර්ශ සමුදයාන්තයත් කියන අන්ත දෙක අතහැරලා ස්පර්ශ නිරෝධය කියන තැනක හිටියේ. ඉබේම එයා අතීතය කියන එකනුත් අතහැරලා අනාගතය කියන එකනුත් අතහැරලා එයාගේ මනස වර්තමානයකම තියනවා වෙලා තියෙන්නත් ඕනේ. සැපය කියන එකට අහු වෙන්නෙත් නැතුව, දුකට අහු වෙන්නෙත් නැතුව උපේක්ෂාවේ මනස තියනවා කියන තැන ඉපදිලා තියෙන්නත් ඕනේ. ඒකම නාමයේ කියන අන්තයට අහු වෙන්නෙත් නැතුව, රූපයේ කියන අන්තයට අහු වෙන්නෙත් නැතුව විඥාන මජ්ජ කියන තැන ඉපදිලා තියෙන්නත් ඕනේ. ආධ්‍යාත්මික ආයතන එකකටවත් අහු වෙලත් නැතුව, බාහිර එකම ආයතනයකට මේ හිත අහු වෙලත් නැතුව, ඒ කියන්නේ එයාට රූපය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන් එකක්වත් අහුවෙලා නැහැ. මේ ආයතන හයෙන්ම මිදිච්ච මනසක් තියෙන්න ඕනේ. මොකද ඔය ආයතන හය කියන්නේ ලෝකේ. ආධ්‍යාත්මික ආයතන හය කියන්නේ ලෝකේ. දැන් මේ මාර්ගයේ ලෝකෝත්තරයි. ලෝකෙන් එතර වෙන මාවතක් නම් ලෝකේ දේවල් අහුවෙලා තියෙන්න බෑ ඒකට. ලෝකෝත්තර යමක් තමයි අහුවෙන්න ඕනේ. එතකොට බාහිර ආයතන හයයි ආධ්‍යාත්මික ආයතන හයයි කියන ආයතන අන්ත දෙක අතරලා තියෙන්නත් ඕනේ. සක්කාය කියලා කිව්ව පංච උපාදානස්කන්ධේ සක්කාය අතරලා තියෙන්නත් ඕනේ. සක්කාය සමුදය අතරලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඒ මනසට ලෝකේ තියෙන කිසියම් නිමිත්තක් හසු නොවිච්ච දර්ශනයක් ලැබෙන්න ඕනේ. මෙන්න මේ එක තැනකින් අපි කියමු යම් කිසි කෙනෙක් අතීතාන්තයත් අතහැරලා අනාගතයන්තයත් අතහැරලා වර්තමානය මැදයි කියන තැනකයි හිටියේ. එහෙමින් එයාට ඉබේම ස්පර්ශයන්තය ස්පර්ශ සම්දියන්තය අතහැරලා ස්පර්ශ නිරෝධී හිටියේ. අර ඉහත කියපු ඔක්කෝම අන්ත අතහැරෙන්න ඕනේ. මෙන්න මෙතෙන්දී ලක්ෂණයක් පෙන්නනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයක යම් කිසි කෙනෙක් හිටියොත් ඉන්නවනම් මේ කියපු එකම අන්තයකටවත් හසු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ එක තැනක ඉඳගෙන ඉන්නකොට එහෙම නෙමෙයි. මෙතන තියෙන පුදුමාකාර සිද්ධියන්නේ එකයි. සාමාන්‍ය ලෝකයා දකිනවා වගේ ලෝකෙ තුල කටයුතු කරනවා වගේ රූප සද්ද ගන්ධ රස පොට්ටප්ප ධම්ම කියන අරමුණු ලෝකයා පරිහරණය කරන අරමුණේම අරමුණුත් පරිහරණය කරනවා. මේ එකදු අන්තයකටවත් හසු නොවි රූපය අහුවෙන්නෙත් නැතුව නාමය අහුවෙන් නාමයේ හිත රැඳෙන්නෙත් නැතුව විඥාන මජ්ජ කියන විදිහටයි යා ඉන්නේ. ආධ්‍යාත්මික ආයතන එකකටවත් හිත බැඳෙන්නේ නැතුව බාහිර ආයතන එකකටවත් හිත බැඳෙන්නේ නැතුව විඥාන මජ්ජ කියන තැනක තියාගෙන කටයුතු කරන්න දක්ෂයි. අතීතය අනුව යන්නෙත් නැතුව අනාගතය අනුව යන්නෙත් නැතුව ජීවත් වෙන්න දක්ෂයි වර්තමානයේක. සැප වේදනාව දුක් වේදනාව කියන අන්ත දෙකට වැටෙන්නේ නැතු උපේක්ෂා වේදනාවකින්ද දක්ෂයි එයා. මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් වුණොත් අන්න එයාට මේ තණ්හාව නැති වෙනවා. මම මෙතෙන්දි මතක් කළේ නිවන් දකින්න කියලා අපි මොනවා හරි කරනකොට මොනවා හරි කරන දෙයින් සෑහීමට පත් නොවි හොඳට අපි හිතන්න ඕනේ කාලයක් බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා හිටියානම් අපිට වැරදෙනකොට මෝග පුරුෂයා හිස් පුරුෂයා කියලා බැනලා හරි යහපත් දේ අපිට කියලා දෙයි. ඒත් අද එහෙම කියලා අපිව යහපතට ගන්නට ඒ මහෝත්තමයන් වහන්සේලා නැහැ. උන්වහන්සේලා ඒ විදිහට එදා අනුකම්පාවෙන් අනුකම්පා කරනවා වගේ පින්නපු පෙළදහම විතරයි අද අපේ තනියට තියෙන්නේ තනියට ඉන්නේ. ඒ පෙළදහම ප්‍රයෝගී කරගෙන අපේ නුවණද භාවිතා කරගෙන වර්තමාන විසමාකාර ලෝකයේ තුල අපිට ටිකක් හිතන්ට වෙලා හිතල නුවණින් ගන්නට වෙලා. ඒ නිසා මේ සූත්‍රය පෙන්වන අන්ත ගැන හොඳට ටිකක් ඉස්සෙල්ල ඉගෙන ගන්න. තමන් භාවනා කරන්න යනකොට නම් සමතකමට හනක් එහෙම වඩන එකට නෙමෙයි මම මේ මතක් කරන්නේ. නියම ලෝකෝත්තර මාර්ගික ලක්ෂණේ කුතනකින් හරි ලැබෙනවා නම් ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් ඕගොල්ලෝ වඩන්නේ මෙන්න මෙහෙම කළාම අධිගම ලැබෙනවා කියලා යම් දහමක් පෙන්වුවොත් කුතනකින් හරි බුද්ධාපදේශ සංඝාපදේශ සම්බහුලත්තේරාපදේශ ඒකත්තේරාපදේශ බුදුහාමුදුරුව කිව්වයි කියලා කිව්වත් මහා සංඝරත්නයම කියනවා කියලා කිව්වත් බොහෝ භික්ෂුන් වහන්සේලා කියනවා කිව්වත් දක්ෂ ව්‍යක්ත පඬිත එක තෙර නමක් කියනවා කියලා කිව්වත් ඕගොල්ලෝ එක පිළිගන්නේ නැතුව සුත්තේ උතාරේ තබ්බානි සූත්‍රයන්ට විනයට ධර්මයට ගලපල බලන්න. දැන් මේ ඉගෙනගත් සූත්‍රමේ උගන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව ගැන. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ මධ්‍යම ප්‍රතිපදාවයි කියලා ඕගොල්ලන්ට කියලා දුන්නොත් ඕගොල්ලෝ කියලා දුන්නු පමණකින් සද්ධාව ඇති කරගෙන කරන්නේ නැතුව ඒ කියලා දුන්නු ටික ගලපලා බලන්න. මේ අන්ත ඉගෙනගෙන මම මෙහෙම හිත තිබ්බොත් මේ අරමුණේ මම මේ අන්ත වලින් කොයි අන්තයටද අහුවෙලා තියෙන්නේ? මට අතීතය අනුව ගිහිල්ලාද තියෙන්නේ, අනාගතය අනුව ගිහිල්ලාද තියෙන්නේ, වර්තමානයකද ඉන්නේ? හැබැයි වර්තමානයේ රැවටිලාද ඉන්නේ? මොකද මජ්ජේ මන්තන ලිප්පති වර්තමානයේ හිටියට රැවටෙන්නේ නැති වෙලා තියෙන්නත් ඕනේ. හරි, මෙහෙම ඉන්නකොට මම ස්පර්ශය කියන අන්තෙන් මිදලාද? ස්පර්ශ හයක් තියෙනවා, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, මේ එකම ස්පර්ශාන්තයක්වත් මට අහුවෙලා නැද්ද? දැන් ස්පර්ශ සමුදේ මිදලාද ඉන්නේ මම? එතකොට මම රූපේ මිදලාද ඉන්නේ, නාමිනුත් මිදලාද ඉන්නේ, මේ නාම රූප දෙකම මිදලාද ඉන්නේ? එහෙම නැත්නම් සක්කායෙ මිදලාද ඉන්නේ? සක්කායෙ පංච උපාදානස්කන්ධයේ එකක්වත් අහුවෙලා නැද්ද මෙහෙම හිත තියෙනකොට? සක්කාය නිරෝධයකද ඉන්නේ කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. හිතලා ගලපලා බලන්න ගැළපෙනවනම් එහෙනම් මේ ස්වාමීන් වහන්සේ කිව්වත්, බොහෝ භික්ෂුන් වහන්සේලා කිව්වත්, එක් තෙර නමක් කිව්වත් මේක හරි කියලා ගන්න. ගැළපෙන්නේ නැත්නම් කවුරු කිව්වත් මේක ගැළපෙන්නේ නැහැ, මේ පෙළට ගැළපෙන්නේ නැහනේ, මේ දහමට ගැළපෙන්නේ නැහනේ කියලා බැහැර කරන්න. හරියටම මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මේ පෙළට ගැළපෙන ලක්ෂණ ටිකට ගැළපෙන කන් හොයන්න. ඒ ලක්ෂණ ටිකට ගැළපෙන දහමක් පෙන්වුවොත් පුද්ගල සද්ධාව අතහැරලා, පුද්ගලයා ගැන පැහැදීම අතහැරලා, මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් කරුණුවලට ගැළපෙනව නේද මේ විදිහට හිටියොත් මේ පෙන්වන ක්‍රමය කියලා දහම කෙරෙහි සද්ධාව ඇති කරගන්න. ඇති කරගෙන ඒ අනුව යෙදෙන්න. එහෙම වුණොත් අපිට මේ සසරෙන් මිදෙන්න පුළුවන්. මොකක් නිසාද? කුමන කරුණක් නිසා හරි අපිව මේ සසරට වැටුණොත්, මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හිතාගෙන එහෙම නොවන දෙයක් අපි භාවිතා කළත් අපිව සසරෙන් මිදෙන්නේ නැත්තම්, පුද්ගල ඇදහිම් විශ්වාස මොන දෙයක් මත හරි මේ දුක්සහගත සසර තාපිය වැටුණොත් අපි බේරගන්න කවුරුවත් දෙන්නේ නැහැ. ඒ හින්දා අපි ටිකක් බුද්ධිමත් වෙන්න වෙනවා, බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා. ඉතින් මෙතනදී මේ සම්බන්ධව මට විස්තර කරන්න බොහෝ දේ තිබුණත් කාල වේලාව නෙමෙයි. මම මතක් කළේ මේ අන්ත දෙක මොකක්ද කියලා හඳුනගෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න පුළුවන් කොහොමද කියන කාරණාව මේ පිටුතුන්ට තේරෙන විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ සූත්‍රයේ තියෙනවා දේශනා මධ්‍යම ප්‍රතිපදාව පෙන්වන කාරණා හයක්. ඒ කියන්නේ අන්ත 12ක්. එක අන්තයකට ඒකාන්තයේ අන්ත දෙකක් අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. එක එක ගාන දේශනා හයක් කරන්ට මම බලාපොරොත්තු වෙනවා මේ පින්වුතුන්ට මේ ශාසනය හඳුනා ගන්නට උපකාරී පිණිස. උපමාවක් කළොත් ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශාන්තය කියන්නේ මොකේද? ස්පර්ශ සමුදියාන්තය කියන්නේ මොකේද? ස්පර්ශ නිරෝධය මැද වෙන්නේ කොහොමද? කොහොම ඉඳලද තණ්හාව ඉක්මවන්න පුළුවන් කියලා ඒ උපමාව වෙන් එක දේශනාවකුත් මේ වගේ කාරණා හයෙම ඉදිරියට ධර්ම දේශනා හයක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තේරුම් කරගන්නට, ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් පමණකින් උහ හඳුනා ගන්නට, හඳුනාගෙන දුක් මේ සියලු දුක් අවසන් කරගන්නට මේ පින්වතුන්ට උපකාරී පිණිස මතු දේශනාවන් වලදී ඒ සඳහා ඒ විදිහට ධර්ම දේශනා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. අද දවසේදීද අපිට මේ දේශනාවේදී මේ වටපිටාව ගැන, ශාසන වටපිටාව ගැන, ශාසන බ්‍රහ්මචර්යාව ගැන මතක් කිරීමට කරුණු කාරණා රාශියක් තිබුණත් ඉතිරි වෙලා තව ඊට ඉඩ අවකාශය ඉතිරි වෙලා නැහැ, කාල වේලාව ඉතිරි වෙලා නැහැ අපිට. ඒ නිසා අද අපි මේ දේශනාව අවසන් කරමු. මේ දේශනාවටම අනුව මේ මජ්ජි සූත්‍රයට අනුගතව මජ්ජි සූත්‍රයේ තියෙන ඊතුරු කාරණා ඉදිරියේදී මම විස්තර සහිතව කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් හැම දිනාම සාදුනාදයක් පවත්වලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං. පිංතුනි, අද මේ සම්බුද්ධ ශාසනයේ නිවන් මඟ පිළිබඳව යම් පමණක හෝ ඔබට දැනුමක් ඇති කරගන්න පුළුවන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කිරීම සඳහා, මේ ධර්ම දේශනාව දේශනා කරවීම සඳහා, මේ සද්ධර්මය ලෝකෙට හඳුන්වලා දීම සඳහා විශේෂ දායකත්වයක් සපයනවා. මේ සත්ක්‍රියාව සිද්ධ කරන්න විශේෂ අනුග්‍රහයක් දක්වනවා. විශේෂයෙන්ම ඒ ගාල්ල කරා පිටියේ පදිංචි ඉන්න ගාමිණී ගුණරත්න මහත්මත්, එතුමාගේ දූ දරුවන් වන තිලක් ගුණරත්න මහත්මා, ඒ වගේම වෛද්‍ය ගීතාංජලි ගුණරත්න මැතිණිය, සමන් ගුණරත්න මහත්මා, කුමක් සඳහාද මේ පින්වතුන්ගේ ඇස් දෙක පාදල මේ දුක්සහගත සසරෙන් එතර වේවා කියන කරුණාබර සිත් ඇතුවත් මේ ධර්මයේ දේශනා කරවලා තමන්ට කුසල් සිද්ධ කරගන්න ඕන කියන සත් අදහස් ඇතුවත් මේක කරවනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ගාල්ල කරා පිටියේ පදිංචි වෙ ඉඳලා මීට වසරකට ඉහතදී මිය පරලොව ගිය ඒ තමන්ගේ ආදරණීය ස්වාමි දියණිය වෙන, ඒ ගුණරත්න මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය වෙන, ඒ වගේම තිලක් ගුණරත්න, වෛද්‍ය ගීතාංජලි ගුණරත්න මැතිණිය, සමන් ගුණරත්න මහත්මයා යන අයගේ ආදරණීය මෑණියන් වන ඒ හෙලේනා ගුණරත්න ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ඕන කියන කලන සිත් ඇතුවයි මේ සත්ක්‍රියාවට දායකත්වේ දක්වන්නේ. මේ පින් උතුම්ගේ දහම් රස ලබා ගන්නට ඒ අය උපයෝගී කළ උපකාර කළේ ඕගොල්ලන්ට යහපත පිණිස, වගේම තමන්ගේ මිය ගිය ආදරණීය මෑණියට, මෑණියන්ට, ඒ ස්වාමි දියණියට පරලොවින් සංග්‍රහ කිරීම සඳහා. එහෙනම් කල්පනා කරගන්න ඕනේ මේ සියලුම ආකාරයෙන් පහළ කරගත සියලුම කුසල ධර්මයන් ඒ ගාල්ල කරා පිටියේ පදිංචි සිට මීට වසරකට මිය පරලොව ගිය ඒ හෙලේනා ගුණරත්න, තමන්ගේ ආදරණීය ස්වාමි දියණ, ඒ වගේම තමන්ගේ ආදරණීය මෑණිය ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ටත් මේ ධර්ම දේශනාව දේශනා කරවීමේ කුසල ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ තමන්ගේ මෑණිය ස්වාමි දියණිය ඇතුළු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන්ව දුක්ඛ තිස්ථානයක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාගයට පත්වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් දීලා හිතින් ඉදම් මේ ඥාතිනම් හෝතෝ ගාතාවත් කියන්න. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ මේ බෞද්ධ නාලිකාව්‍ය ශ්‍රවණය කරන සියලුම දෙනාටත්, මේ ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් මේ කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම් පාරමිතාවක් වේවා කියන අදහස ඇති කරගන්නට හැම දිනාටම තෙරුවන් සරණයි.